ආයුබෝවන් දුවේ පුතේ අදත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය හා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්වගෙන එන රජරට ගුරු ගෙදල ගණිතය පුනරීක්ෂණ පත්‍රිකා 73 හා 74 සාකච්ඡාව සමගයි ඔබ මේ එක්ව සිටින්නේ අදත් දූලා පුතාලා පුනරීක්ෂණ පත්‍රිකා 73 හා 74 හොඳින් පිළිතුරු සපයා මා හා සමග සාකච්ඡාව ආරම්භ කිරීමටයි සූදානම් ඇති කියලා මං හිතනවා. දැන් අපි බලමු පුනරීක්ෂණ පත්‍රිකා 73. පළමු ගැටලුව. අපට ලැබී තිබෙන්නේ භාග ගැටලුවක්. මෙහි විශේෂත්වය මෙය වීජීය භාග ගැටලුවක්. මෙහි දක්නට ලැබෙන්නේ වීජීය භාග එකතු කිරීමක් හා අඩු කිරීමක්. බලන්න ගැටලුව දෙස. X වලින් 2 එකතු කිරීම X වලින් 3 අඩු කිරීම X වලින් 1 භාග ගැටලුවක භාග එකතු කිරීම හෝ අඩු කිරීම සඳහා හරය සමාන විය යුතුයි. හරය සමාන නම් ලවය එකතු කිරීම හෝ අඩු කිරීම සිදු කරන්න පුළුවන්. යම් හේකින් හරය සමාන නැතිනම් තුල්‍ය භාග ලියා හරය සමාන කර ගන්න ඕනේ. තුල්‍ය භාග ලිවීමේදී ඒ ඒ හරයන්ගේ කුඩා පොදු ගුණාකාරය වැදගත් වෙනවා බව ඔබ දන්නවා ඇති. මෙම ගැටලුව x වලින් 2 එකතු කිරීම x වලින් 3 අඩු කිරීම x වලින් 1. මෙහි වීජීය භාග ගැටලුවක් තමා දක්නට ලැබෙන්නේ. මෙය සාමාන්‍ය භාග ගැටලුව විසඳන ආකාරයටම අපට විසඳීමට හැකියාව තිබෙනවා. මෙහි හරය ලෙස සටහන් වන්නේ x. එහෙනම් පොදු හරයක් ලෙස x ම ලබා ගන්න පුළුවන්. එවිට 2 එකතු කිරීම 3 අඩු කිරීම 1 ලවයටත් x හරයටත් ලැබෙන පරිදි පිළිතුර ලියවෙන්න ඕනේ. එවිට උත්තරය x වලින් 4යි. බලන්න ඔබේ පිළිතුර නිවැරදිද කියලා. දැන් අප දෙවන ගැටලුව සඳහා යොමු වෙමු. 3m අඩු කිරීමෙන් සමානයි 8 හා m එකතු කිරීමෙන් සමානයි 4 නම් සමීකරණ විසඳීමෙන් තොරව m අඩු කිරීමෙන්හි අගය සොයන්න. දුවේ පුතේ මේ දක්නට ලැබෙන්නේ කුමන ආකාරයේ සමීකරණයක්ද? මේවට අපි සමගාමී සමීකරණ කියලා කියනවා. සමගාමී සමීකරණ දෙකක් විසඳන ආකාරය දූලා පුතාලා ඉගෙනගෙන ඇති. කොහොමද සමගාමී සමීකරණ දෙකක් විසඳන්නේ? සමගාමී සමීකරණ දෙක භාවිතයෙන් එක් විචල්යක් ඉවත් කර සරල සමීකරණයක් බවට පත් කරගන්නවා. පසුව එම සරල සමීකරණයේ විචල්‍ය අගය කුමන හෝ සමීකරණයකට ආදේශ කරලා එම විචල්‍යෙත් අගය හොයාගන්නවා. ඒ තමා සමගාමී සමීකරණ යුගලයක් විසඳන ආකාරය. නමුත් මෙහිදී සමීකරණ විසඳීමෙන් තොරව එම් අඩු කිරීමෙන්හි අගය සොයන්න කියනවා. ඉතින් අපි බලමු කොහොමද දුවලා පුතාලා මේ ගැටලුව විසඳුවේ කියලා. බලාගන්නකෝ. 3m අඩු කිරීමෙන් සමානයි 8යි. m එකතු කිරීමෙන් සමානයි 4යි. අපි 3m අඩු කිරීමෙන් සමානයි 8ට සමීකරණය පළමු සමීකරණය ලෙසත් m එකතු කිරීම n සමානයි 4 දෙවන සමීකරණය ලෙසත් නම් කරනවා. දැන් අපි පළමු සමීකරණයෙන් දෙවන සමීකරණය අඩු කරලා බලමු. කොහොමද ලැබෙන්නේ? 3m අඩු කිරීමෙන් අඩු කිරීම m එකතු කිරීමෙන් ඒ ලැබෙන්නේ සමීකරණයේ වම්පස කොටසයි. දකුණු පැත්තේ කොහොමද ලැබෙන්නේ? 8 අඩු කිරීම 4. දැන් බලන්න ඔබේ පියවරවල් සාර්ථකද කියලා. ඊළඟ පියවර 3m අඩු කිරීම 2n සමානයි 4යි. අපෙන් අහන්නේ මොකද්ද? m අඩු කිරීමෙහි නියගය. අපිට ලැබිලා තියෙන්නේ 2m අඩු කිරීම 2n නියගය සමානයි 4යි කියලා. දැන් අපි මොකද කරන්නේ? වම්පසට යොමු වෙන්න. ඔබගේ පිළිතුර දෙස හොඳින් බලන්න. 2m අඩු කිරීම 2n. ඔබට පේනවා මෙම පද දෙකෙහි පොදු සාධකයක් ඇති බව. කුමක්ද පොදු සාධකය? 2. ගන්න දුවේ පුතේ 2 ඉවතට. ඉතිරි සාධක ඇතුලෙන් ලියන්න වරහන් දාලා. 2 වරහන් m අඩු කිරීමෙන් සමානයි 4යි. දැන් මොකද කරන්න පුළුවන්? දෙපැත්තම 2න් බෙදන්න. එවිට පිළිතුර කුමක්ද? m අඩු කිරීමෙන් සමානයි 2යි. එසේනම් සමීකරණ විසඳුවේ නෑ, අපි පිළිතුර ලබා ගත්තා එම් අඩු කිරීමෙහි අගය. බලන්න දුවේ පුතේ එම් අඩු කිරීමෙහි අගය දෙකයි ලෙස ඔබට ලැබිලා තියෙනවද කියලා. දැන් අපි තුන්වෙනි ගැටලුව සඳහා යොමු වෙමු. 5 ඒ වර්ගයේ එකතු කිරීම 3 ඒ අඩු කිරීම 2. 5 ඒ වර්ගය එකතු කිරීම 3 ඒ අඩු කිරීම 2. බලන්න දුවේ පුතේ මේ කුමන ආකාරයේ ගැටලුවක්ද කියලා. අපි මේකට කියනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කියලා. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක විශේෂත්වය කුමක්ද? පද තුනක් තියෙනවා. නමුත් පද තුනේ කිසිදු පොදු සාධකයක් ගැබ්බෙලා නැහැ. ඉතින් අපි මොකද කරන්නේ මේකට? අපි මෙහි දෙවන පදය, එහෙම නැත්නම් මැද පදය අපි පද දෙකකට වෙන් කරගන්නවා. ඒ පද දෙකකට වෙන් කරගන්නේ පළමු පදයේ තුන්වන පදයේ සහයෝගයෙන්. මොකද්ද මේ සහයෝගය? පළමු පදයයි තුන්වන පදයයි ගුණ කරලා ලැබෙන අගය සාධක වලට වෙන් කරපුවාම ඒ සාධක වලින් ලැබෙන අගය මැද පදයේ ලැබෙන පරිදි සකස් කරගන්න ඕනේ. බලමු මේ ගැටලුවේ විදියට අපි 5 ඒ වර්ගය එකතු කිරීම 3 ඒ අඩු කිරීම 2. මෙහි පළමු පදයේ 5 ඒ වර්ගය තුන්වන පදයේ අඩු කිරීම 2. මේ ගුණ කරොත් අපිට ලැබෙනවා 5 2 10 ඒ වර්ගය. නමුත් ඍණ ලකුණක් කියනවා. ඍණ 10 ඒ වර්ගයේ සාධක අපි සකස් කරගන්න ඕනේ. එහෙම සාධක සකස් කරගත්තාම අපිට සුදුසු පරිදි මැද පදයට යොදා ගන්න පුළුවන් වෙනවා. බලමු අපි ඍණ ලකුණ අමතක කරලා 10 ඒ වර්ගයෙන් ඒ වර්ගයත් අමතක කරලා සුළු මොහොතකට 10 සාධක අපි හිතමු. 10 වරක් 1. එහෙනම් 1යි 10යි. 5 වරක් 2. 5යි 2යි. එහෙනම් බලමු මෙහි මැද පදයේ කොහොමද තියෙන්නේ කියලා. 3යි ඒ. එහෙනම් අපි ඉස්සෙල්ලා දැන් තෝරාගත්ත සාධක වලින් 10යි 1යි 5යි 2යි වෙනස 3ක් වෙන සාධකයේ කුමක් විය හැකිද? වෙනස 3ක් වෙන සාධකයේ තමයි 5යි ඒ හා 2යි ඒ. එවිට මැද පදේ ලැබී තියෙන්නේ කොහොමද බලන්න? 3යි ඒ. එහෙනම් 3යි ඒ ලැබෙනවා නම් මැද පදේ හැටියට අපිට මෙහි සාධක වලින් වැඩි සාධකය ධන වෙන්න ඕනේ. එහෙනම් 5යි ඒ හා ඍණ 2යි ඒ තමා නිවැරදි සාධක 2. නිවැරදි පද 2. බලන්න නැවත ගුණ කරලා 5යි ඒ ගුණ කිරීම ඍණ 2යි ඒ. ඍණ 10යි ඒ වර්ගය එනවා. 5යි ඒ එකතු කරොත් ඍණ 2යි ඒට පිළිතුර 3යි ඒ ලැබෙනවා. එසේනම් අප මැද පදේ වෙනුවට වඩා සුදුසු සාධක 2 යොදා ගන්න පුළුවන්. බලන්න ඔබේ පිළිතුරේ මේ ආකාරයට සටහන් වෙලා තියෙනවද කියලා. 5යි ඒ වර්ගය එකතු කිරීම 5යි ඒ අඩු කිරීම 2යි ඒ අඩු කිරීම 2. දැන් අපට පද 4ක් ලැබිලා තියෙනවා. මේ පද 4න් අපි දැන් පද 2 2 ගේ අරන් පොදු සාධක වෙන් කරගන්න බලමු. බලන්න ඊගාව පියවර කොහොමද ඔබ ලියලා තියෙන්නේ කියලා. 5යි ඒ වර්ගය එකතු කිරීම 5යි ඒ. ඒ දෙකෙන් පොදු සාධකයේ කුමක් විය හැකිද? දෙකේම 5 5 තියෙනවා. එසේනම් 5 ඉවතර ගන්න පුළුවන්. ඒ වර්ගයක් හා ඒ තියෙනවා. එහෙනම් 1 1ක් ඉවතර ගන්න පුළුවන්. දැන් අපි 5යි ඒ ඉවතර ගත්තට පස්සේ වරහන් තුල ඉතිරි අවයව ටික එසේත් නැත්නම් ඉතිරි සාධකේ ලියන්න පුළුවන්. 5යි ඒ වර්ගෙන් 5යි ඒ ඉවතර ගත්තොත් ඉතිරි වෙන්නේ ඒ. එහෙනම් ඒ එකතු කිරීම 5යි ඒ ගෙන් 5යි ඒ ගත්තොත් 5යි ඒ 5යි ගෙන් බෙදුවොත් 1 ලෙස ලැබෙනවා. එසේනම් පිළිතුර 5යි ඒ වරහන් ඒ එකතු කිරීම ධන 1 ලෙස ලැබිලා ඇති. දැන් බලමු අනිත් සාධකේ ලබා ගන්නේ කොහොමද කියලා. ඍණ 2යි ඒ අඩු කිරීම 2. මෙහි ඍණ 2 ඍණ 2 පොදු බව ඔබට පේනවා ඇති. එසේනම් ඍණ 2 ඉවත් කරගමු. ඍණ 2 ඉවත් කරගෙන වරහන් තුල ඉතිරි සාධකය ලියමු. ඍණ 2 ඉවත් කරගත්ුවාට පස්සේ ඒකතු කිරීම එකක් ලෙස වරහන් තුල ලැබෙනවා. මෙය අපි නිවැරදිව කළාද යන්න බලන්න ඕන නම් ඍණ 2 ඒකතු කිරීමකින් ගුණ කළොත්, එහෙම නැත්නම් වරහන් ඉවත් කළොත් නැවත පෙර පිළිතුර ලැබෙනවා නම් හරි. බලමු බලන්න එහෙම ලැබෙනවද කියලා. ඍණ 2 1 ගුණ කරොත් ඍණ 2යි a. ඍණ ධනෙන් ගුණ කරොත් ඍණයි 2වරක් 1 2යි. එසේනම් අප එම පියවරත් සාර්ථකව හදලා තියෙනවා. දැන් බලන්න දුවේ පුතේ මෙම ප්‍රකාශනයේ දිහා සම්පූර්ණයෙන්ම 5යි a වරහන් a එකතු කිරීම 1 අඩු කිරීම 2 a එකතු කිරීම 1. මෙම සම්පූර්ණ ප්‍රකාශයේ දිහා බලපුවහම අපිට පේනවා ඒකතු කිරීම 1 ඒකතු කිරීම 1 පොදුයි කියලා. එහෙනම් අපි පොදු සාධකයක් හැටියට ඒ ඒකතු කිරීම 1 ඉවතර ගන්නවා. එසේ ගත්තාම අපිට ඉතිරි සාධකය හැටියට 5යි a අඩු කිරීම 2 ලියන්න පුළුවන්. එසේනම් මෙම ගැටලුවේ පිළිතුර වන්නේ ඒකතු කිරීම 1 වරහන් ලියලා ඊළඟට 5යි a අඩු කිරීම 2 වරහන් දැම්මනම් ඔබට පිළිතුර නිවැරදිව ලෙස ලැබිලා ඇති. දැන් අපි හතරවන ගැටලුව සඳහා යොමු වෙමු. හතරවන ගැටලුවේ මොකද්ද ලැබිලා තියෙන්නේ බලන්න. 4 6යි x වර්ගයේ y 8යි x යන ප්‍රකාශවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. මොකද්ද පුතේ කුඩාම ගුණ පොදු ගුණාකාරය කියන්නේ? කුඩාම පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද? මතකද ඔබට? සංඛ්‍යාත්මක අගයන් ලැබිලා තියෙනවා නම් කුඩාත්ම කුඩාම පොදු ගුණාකාරයේ හොයවීමේදී අපි අනුගමනය කරන්නේ කුමක්ද? බලන්න මතකද කියලා. ප්‍රථමක සාධකවල බල හැටියට ලියා ගන්න ඕනේ. පසුව විශාලතම බලවල ගුණිත ලෙස ලියා ගන්න ඕනේ. ඊටත් පසුව ඒවා ගුණ කිරීමෙන් කුඩාම පොදු ගුණාකාරය ලබා ගන්න පුළුවන්. ඒ විදිහටම මෙහෙත් අපිට උත්තරේ ලබා ගන්න පුළුවන්ද කියලා බලමු. බලන්න 4 ලියන්න බලන්න ප්‍රථමක සාධකවල බලයක් හැටියට. ඔබේ පිළිතුර කොහොමද දෙන්නේ? 2 වර්ගය. 6යි x වර්ගයේ y. බලන්න ලියන්න බලන්න කොහොමද පිළිතුර ලැබෙන්නේ කියලා. 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x වර්ගයේ ගුණ කිරීම y. ඊළඟ එක ලියන්න බලන්න 8යි x. 8 ලිව්වොත් ප්‍රථමක සාධක බල හැටියට 2 3 බලය 2 3 බලයයි x. දැන් විශාලතම බලවල ගුණිත සකස් කරගනිමු. 2 විශාලතම බලය කොහොමද? 2 3 බලය. එසේනම් 2 3 බලය ලියනවා. 3ටම පොදුවේ තියෙන්නේ මොකද්ද කියලා බලමු. ඊට පස්සෙ ඊළඟ සාධකවල විශාලතම බල සොයාගනිමු. සංඛ්‍යාත්මක ඊළඟ සාධකයේ 3. 3 අඩංගු වෙලා තියෙන එකක පමණයිනේ. එහෙනම් 3ේ පළවෙනි බලය. x වර්ගයේ පදවලින් 1යි තියෙන්නේ. අනිත් එක x පදයක්. එහෙනම් විශාලතම බලය x වර්ගය. y පද 1යි තියෙන්නේ. එසේනම් ගුණ කිරීම y කියලා ලියනවා. එහෙනම් විශාලතම බලවල ගුණිතේ එන්නේ 2ේ 3වෙනි බලය, ගුණ කිරීම 3, ගුණ කිරීම x වර්ගය, ගුණ කිරීම y. දැන් කුඩා පොදු ගුණාකාරය ලබා ගන්න පුළුවන්. 2ේ 3වෙනි බලයක් 8යි. 8 ගුණ කිරීම 3, x වර්ගයේ ගුණ කිරීම y. ඔබේ පිළිතුර 24යි x වර්ගයේ y ලෙස ලැබිලා තියෙනවා නම් ඔබ නිවැරදිව මෙම ගැටලුව විසඳලා තියෙනවා. දැන් අපි 5වන ගැටලුව කෙරෙහි යොමු වෙමු. බලන්න පුතේ මොකද්ද මේ ගැටලුව කියලා. 128හි 2ේ පාදයට ලග්වනකය x නම් යගේ සොයන්න. ඔබ දන්නවා ලඝු ගණක සෙවීමේදී දර්ශකත් වැදගත් වෙනවා. මෙහිදී දර්ශක ආකාරයෙන් මෙම සංඛ්‍යාව ලියාගත්තොත් එහි දර්ශකය තමා ලඝු ගණකයේ හැටියට ඉදිරිපත් වෙන්නේ. 128 2ේ පාදයේ බලයක් හැටියට ලියලා බලුවද? මොකද්ද පිළිතුර? 2ේ 7වෙනි බලය. එසේනම් පාදයේ 2 වූ විට 128හි ලඝු ගණකය සමානයි 7යි. x යගේ 7ක් ලෙස ඔබට ලැබිලා තිබෙනවද? දැන් අපි 6වෙනි ගැටලුවට යොමු වෙමු. 4යි x එකතු කිරීම 3 විශාලයි හෝ සමානයි x අඩු කිරීම 3. අසමානතාවයේ විසඳා විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. මොකද්ද පුතේ අසමානතාවයක් කියන්නේ? අපි දන්නවා අසමානතාවයක විසඳුම් ලබා ගන්නේ කොහොමද කියලා. අසමානතාවයක් වෙනස් වෙන්නේ කොහොමද කියලාත් අපි දන්නවා. ඔබට මතකද අසමානතාවයක් වෙනස් වෙන ආකාරය? දෙපසම ඍණ ලකුණකින් ගුණ කිරීමෙන් හෝ දෙපසම ඍණ ලකුණකින් බෙදීමෙන් සමානතාවයක් වෙනස් වෙන්න පුළුවන්. මෙම ගැටලුව අපි විසඳීමේදී අසමානතාවයන් වෙනස් වෙන තැනක් පැමිණියහොත් අපි එම අසමානතාවය වෙනස් කරන්න ඕනේ. දැන් බලමු එහෙම අවස්ථාවක් ලැබෙයිද කියලා. 4x එකතු කිරීම 3 විශාලයි හෝ සමානයි x අඩු කිරීම 3. අපි වම් පැත්තේ ඇති එකතු කිරීම 3 ඉවත් කරගනිමු. අපි කරන්නේ දෙපසින්ම 3ක් අඩු කරනවා. 4x එකතු කිරීම 3 අඩු කිරීම 3 විශාලයි හෝ සමානයි x අඩු කිරීම 3 අඩු කිරීම 3. දැන් අපට පිළිතුර ලෙස ලැබෙනවා 4x විශාලයි හෝ සමානයි x අඩු කිරීම 6 කියලා. අපි දෙපසින්ම 3ක් අඩු කරපු නිසා මෙහි අසමානතාවයේ වෙනසක් සිදු වුණේ නැහැ. දැන් අපි මෙහි දකුණු පැත්තේ x අඩංගු පදයක් තිබෙනවා. ඒ ඉවත් කිරීම සඳහා දෙපසින්ම x අඩු කරනවා. බලන්න ඔබ මෙලෙස ලියලා තියෙනවද කියලා. 4x අඩු කිරීම x විශාලයි හෝ සමානයි x අඩු කිරීම 6 අඩු කිරීම x. අපට ලැබිලා තියෙන්නේ 3x විශාලයි හෝ සමානයි ඍණ 6යි. දැන් බලන්න මෙහිදී අපි දෙපසින්ම xx අඩු කරපු හින්දා අසමානතාවය වෙනස් වෙලා නැහැ. 3x විශාලයි හෝ සමානයි ඍණ 6 නම් අපිට තියෙන්නේ x පිළිතුර කරා යන්න. එසේනම් අපි දෙපසම ධන 3ෙන් බෙදනවා. මෙහිදී දෙපසම ධන 3ෙන් බෙදෙන නිසා අසමානතාවයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එවිට පිළිතුර x විශාලයි හෝ සමානයි ඍණ 2යි. දැන් අපි අසමානතාවයේ විසඳ අවසන්. දැන් විසඳුම් සරල රේඛාවක ලකුණු කරන්නයි තියෙන්නේ. සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්න දූලා පුතාලා. ඇඳගෙන ඇතිනේ. දැන් බලන්න ඍණ 2 තිබෙන ස්ථානය. එය ලක්ෂයකට එහා ගියපු කුඩා රවුමක් හැටියට ලකුණු කරන්න. දැන් එය x සමානයි විශාලයි හෝ සමානයි කියලානේ තියෙන්නේ. එහෙනම් සමාන තිබ්බොත් අපි ඒ තදපාටින් පාඩ කරනවා. දැන් x ගේ පැත්ත විශාලයි. ඍණ 2 සිට විශාල පැත්තට. එහෙම නැත්නම් දකුණු පැත්තට සංඛ්‍යාව රේඛාව දිගේ තදපාටින් අඳුරු කරන්න පාඩ කරගෙන යන්න. පිළිතුර ලෙස ඔබට ඍණ 2 සිට ඍණ 1 බිඳුව 1 2 3 ආදී අගයන් කොටස තදපාටින් සරල රේඛාවෙන් පාඩ. දැන් අපි හත්වන ගැටලුව සඳහා යොමුයමු. 2x අඩු කිරීම 3 සම්පූර්ණ වර්ගයේ සමානයි 16යි. බලන්න මෙම ගැටලුව කුමන ආකාරයේ ගැටලුවක්ද කියලා දුවේ පුතේ. මේක අපි වර්ග සමීකරණ ගැටලුවක් ලෙස හඳුනා ගන්න පුළුවන්. වර්ග සමීකරණ ගැටලු විවිධාකාරයෙන් විසඳන්නත් පුළුවන්. එහෙත් අපි මෙහිදී බලන්නේ පහසුම ක්‍රමය. බලන්න මෙය දෙපසම වර්ගමූලයේ සලකලා එවිට පිළිතුර 2x අඩු කිරීම 3 සමානයි ධන හෝ ඍණ 4යි. 2x අඩු කිරීම 3 සමානයි 4 හෝ 2x අඩු කිරීම 3 සමානයි ඍණ 4 හෝ විය යුතුයි. එවිට අපිට 2x සමානයි ධන 4 එකතු කිරීම 3යි 2x සමානයි 7යි x සමානයි 7 බෙදීම 2යි. පිළිතුර x සමානයි 3.5යි. අනිත් පිළිතුර බලමු අපි. 2x සමානයි 3 අඩු කිරීම 4යි. 2x සමානයි ඍණ 1යි. x සමානයි ඍණ භාගයයි. එවිට පිළිතුර x සමානයි ඍණ 0.5යි. එවිට මෙහි සම්පූර්ණ පිළිතුර x සමානයි 3.5 හෝ x සමානයි ඍණ 0.5 හෝ විය යුතුයි. දැන් අපි 8 වෙනි ගැටලුවට යමුමු. 8 වෙනි ගැටලුවේ 3p වලින් 2 එකතු කිරීම 5p වලින් 3 සමාන 1 විසඳන්න. දුවේ පුතේ මෙම ගැටලුව විසඳිය හැකි ආකාර දෙකක් තිබෙනවා. අපි පළමු ආකාරය සාකච්ඡා කරලා බලමු. මෙම ගැටලුවේ වම්පස තියෙනවා හුරු පුරුදු ක්‍රමයක්. මොකක්ද ඒ බලන්න. ඔබ කලින් වීජීය භාග පිළිබඳ සාකච්ඡා කරා. වීජීය භාග දෙකක් එකතු කරන ආකාරය දන්නවා නම් මෙහි වම්පස විසඳන්න පුළුවන්. බලන්න 3p හා 5p ගේ කුඩාම පොදු ගුණාකාරය කීයද කියලා. 15p. එසේනම් 3p 15p උනේ කොහොමද? 5ෙන් ගුණ වෙලා. එහෙනම් උඩ 2ෙන් ගුණ කිරීමෙන් 10 ලෙස ලවය ලැබෙනවා. ඒකට එකතු කරන්න පුළුවන් 5p පහළවයි p උනේ කොහොමද? 3ෙන් ගුණ වෙලා. එහෙනම් ලවයත් 3ෙන් ගුණ කරන්න පුළුවන්. 3 වරක් 3 9යි. දැන් ලවය 10 එකතු කිරීම 9යි. බෙදීම 6 15 p ලෙස ලැබෙනවා. සමස්ත ගැටලුව දිහා බලපුවාම දැන් අපට හරස් ගුණිතය යොදන්න පුළුවන්. ඒ කොහොමද? 15p වලින් 19 සමානයි 1යි. 15p 1ෙන් ගුණ කරා. ඒක සමානයි 19ට. එවිට පිළිතුර p සමානයි 19 බෙදීම 15යි. p වලගේ 1යි 15න් 4 ලෙස ලැබෙනවා. අපි දැන් අනිත් ක්‍රමයේ දිස බලමු. මෙම සමීකරණේ සෑම පදයක්ම භාගාඩංගු හරයන්ගේ කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරන්න පුළුවන්. කුඩා පොදු ගුණාකාරයේ 15p නේ. එහෙනම් අපි 15p ගෙන් හැම පදයක්ම ගුණ කරමු. 15p ගුණ කිරීම 3p වලින් 2 එකතු කිරීම 15p ගුණ කිරීම 5p වලින් 3 සමානයි 1 ගුණ කිරීම 15p. දැන් අපට සුළු කිරීමෙන් අපට ලැබෙන පිළිතුර බලන්න. 10 එකතු කිරීම 9 සමානයි 15p. 19 සමානයි 15p. එසේනම් 19 15ෙන් බෙදීමෙන් පිහි යගේ ලැබෙනවා. එහි යගේ 1යි 15ෙන් 4 ලෙස ඔබට ලැබිලා ඇති. මෙම ක්‍රම දෙකෙන් ඕනෑම ක්‍රමයක් ඔබට විභාගයේදී භාවිත කරන්න පුළුවන්. දැන් අපි 9 වෙනි ගැටලුව සඳහා යමු. කුමද්ද පුතේ 9 වෙනි ගැටලුවේ තියෙන්නේ? සමාන්තර ශ්‍රේණියක මුල් පදයේ 10ද පොදු අන්තරය 4ද අවසාන පදයේ 34ද නම් මෙම ශ්‍රේණියේ පද ගණන සොයන්න. ආදරණීය දුවේ පුතේ මෙම ගැටලුවක අපි මුලින්ම කරන්න ඕනේ ලබා දී තිබෙන දත්තයන් මොනවද කියලා බලන එක. මුල් පදය A සමානයි 10යි. පොදු අන්තරය 4යි. D සමානයි 4යි. අවසාන පදය L සමානයි 34යි. අපෙන් අහනවා මෙව ශ්‍රේණියේ පද ගණන. එහෙනම් එන් දන්නේ නැහැ. අපි මෙහිදී සාකච්ඡා වෙන්න ඕනේ අපිට හිතෙන්න ඕනේ L වල පදය අවසාන පදය N වෙන පදේ වුණොත් කොහොමද කියලා. අපි දන්නවා සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් ලබා ගන්න හැටි සූත්‍රයකින් කියලා දීලා තියෙනවා. ඒක මතකද බලන්න. TN සමානයි A එකතු කිරීම N ඍණ 1යි D. මෙහි N වෙන පදය අවසාන පදය කියලා හිතුවොත් අපට L වෙනුවට 34 34 වෙනුවට TN යොදන්න පුළුවන්. ඒ කියන්නේ TN වලට අපි අවසාන පදය N වෙන පදය කියලා හිතුවොත් 34 යොදන්න පුළුවන්. අපි දැන් මෙහෙම ලියමු. මෙහි N වෙන පදයේ අවසාන පදය ලෙස සැලකීමෙන් ඕනෑම පදයක් ලබා ගැනීම සඳහා TN සමානයි A එකතු කිරීම N ඍණ 1යි D යොදා ගැනීමෙන් කියලා. දැන් ආදේශ කරමු. 34 සමානයි 10 එකතු කිරීම N ඍණ 1යි 4යි. දෙපසම 10ෙන් අඩු කරපුවාම 24 සමානයි N ඍණ 1යි වරහන් වල වලින් පිටත 4. දැන් දෙපසම 4ෙන් බෙදන්න. 6 සමානයි N අඩු කිරීම 1යි. දැන් දෙපසටම 1ක් එකතු කරන්න. එවිට N සමානයි 7 ලෙස ඔබට ලැබිලා තිබෙනවාද? එසේනම් පද ගන්න හැටියට සටහන් වන්නේ 7යි. දැන් අප 10 වෙනි ගැටලුව සඳහා යමු. ඔබට ලැබිලා තිබෙනවා නියාසයක්. මෙම නියාසයේ පේලි ගන්න හා තීර ගන්න ලියන්න. බලන්න මෙම කුමන ආකාරයේ නියාසයක්ද කියලා. අප මේ හඳුන්වන්නේ තීර නියාසයක් කියලා. එහි එක තීරුවක් පමණක් අඩංගුයි. එතකොට පේලි කීයක් තියෙනවද? පේලි 3යි. එහෙනම් පේලි ගන්න 3යි, තීර ගන්න 1යි. ඔබේ පිළිතුර බලන්න. නිවැරදිද කියලා. දැන් එහෙනම් දුවේ පුතේ පුනරීක්ෂණ පත්‍රිකා 73 අපි සාකච්ඡා කරලා අවසන්. දැන් අපි පුනරීක්ෂණ පත්‍රිකා 74 සාකච්ඡා කරමු. ඔබ සූදානම් නේද? ඔව්. දැන් අපි පළවෙන ගැටලුවට යමුමු. වාර විභාගයකදී සමන් හා අමර ගණිතය හා ඉංග්‍රීසි සඳහා ලබාගත් ලකුණු 5 වගුවේ දක්වා ඇත. එම තොරතුරු න්‍යාසයකින් දක්වන්න. දුවේ පුතේ න්‍යාසයක් කියන්නේ සංඛ්‍යාත්මක සැකැස්මක්. විශේෂයෙන්ම කියනවා නම් ඍජු කෝණාශ්‍රාකාර ආකාරයෙන් සකස් කරපු සංඛ්‍යාත්මක සැකැස්මකට. දැන් ඔබට වගුවේ දබලා දීලා තිබෙනවා මෙවැනි තොරතුරු. ගණිතය, ඉංග්‍රීසි, සමන්, අමර. මේ ටික ඉවත් කරලා මේ සංඛ්‍යා ටික සැකස්මක් ආකාරයෙන් එලෙසම අරන් දෙපැසින් වරහන් යෙදුවනම් න්‍යාසය පැහැදිලි. එම තොරතුරු න්‍යාසකින් දක්වන්නේ ඒ ආකාරයට. දැන් බලන්න පළමු පේළියේ 70යි 90යි දෙවන පේළියේ 84යි 75යි ලියලා වරහන් දාලා තියනවාද කියලා. එහෙනම් ඔබ පිළිතුර නිවැරදිව අරන් තිබෙනවා. දැන් අපි දෙවන ගැටලුව සඳහා යමු. දෙවන ගැටලුවේ තියෙන්නේ න්‍යාස පිළිබඳ තොරතුරක්. සමාන න්‍යාසවල අවයවත් සමාන වෙන්න ඕනේ දුවේ පුතේ. එහෙනම් අපිට දෙවන ගැටලුවේ දීලා තියෙනවා ඍණ 3 ඍණ 1 5 සමානයි a ඍණ 2 b. නම් a හා b හි අගයන් සොයන්න. මෙය සමාන තීර න්‍යාස දෙකක් නේ. එසේනම් අදාළ අනුරූප අවයව සමාන වෙන්න ඕනේ. එහෙනම් ඍණ 3 සමානයි a ඍණ 1 සමානයි ඍණ 2 ලෙසත් 5 සමානයි b ලෙසත් ලියවෙන්න ඕනේ. බලන්න මෙහි පිළිතුරේ විට a සමානයි ඍණ 3යි b සමානයි 5 ලෙස ලැබෙන්න ඕනි නේද? මෙහි කුඩා ගැටලුවක් තියෙන්න පුළුවන්. නමුත් අපි දැනගන්න ඕනේ a සමානයි ඍණ 3යි b සමානයි -5යි ලෙස සටහන් කරගන්න. එලෙස සටහන් කර ගැනීමේදී අපි දැනගන්න ඕනේ සිද්ධාන්තය මම මුලින් කියලා දුන්නානේ. සමාන න්‍යාසවල අනුරූපාගයන් සමාන වෙනවා. දැන් අපි තුන්වෙනි ගැටලුවට යමු. x වර්ගයේ අඩු කිරීම 9 හා x අඩු කිරීම 3 වර්ගය යන ප්‍රකාශවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. ආදරණීය දුවේ පුතේ, මීට පෙරත් අපි කුඩා පොදු ගුණාකාරය සාකච්ඡා කරානේ. එහිදී කියුණේ කුඩා පොදු ගුණාකාරයේ සෙවීමේදී අපි සාධක ලබා ගත යුතු බවයි. මෙහි සංඛ්‍යාත්මකයන් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් අපිට ප්‍රකාශ දක්නට ලැබෙනවා. x වර්ගය අඩු කිරීම 9. අපි මෙය x වර්ගය අඩු කිරීම 3 වර්ගය ලෙස ලියමු. එවිට සාධක හැටියට x අඩු කිරීම 3, x එකතු කිරීම 3 ලැබෙනවා. x අඩු කිරීම 3 වර්ගය සමානයි x අඩු කිරීම 3 වර්ගය. ඒ ලෙසම ලැබෙනවා. විශාලතම බලවල ගුණිතය කෙසේද ලැබෙන්නේ? x අඩු කිරීම 3 විශාලතම බලය x අඩු කිරීම 3 වර්ගය. ඊළඟට x එකතු කිරීම 3 බලය x එකතු කිරීම 3 පළවෙනි බලය. දැන් එම ගුණිතයෙන් කුඩාම පොදු ගුණාකාරය ලබා ගන්න ආකාරයට හිතන්න බලන්න. කොහොමද ලැබෙන්නේ? x අඩු කිරීම 3 වර්ගය x එකතු කිරීම 3 ලෙස ලැබෙනවා. ඔබේ පිළිතුර නිවැරදිද බලන්න. දැන් අපි හතරවෙනි ගැටලුව සාකච්ඡා කරමු. හතරවෙනි ගැටලුවේ තියෙන්නේ 4y වලින් 7 එකතු කිරීම 2y වලින් 1 සුළු කරන්න. මෙය වීජීය භාග එකතු කිරීමක්. වීජීය භාග එකතු කිරීමේදී අපි හරය සමානද බලන්න ඕනේ. හරය සමාන නැත්නම් තුල්‍ය භාග ලියලා හරය සමාන කරගන්න ඕනේ. බලන්න දැන් 4y හා 2y අතර කුඩා පොදු ගුණාකාරය කුමක්ද කියලා. 4y. එසේනම් සමාන භාගයක් හැටියට මේවා සකස් කරගමු. 4y වලින් 7 එකතු කිරීම 2y වෙනුවට අපි 4y ලියනවා. එය එසේ වුණේ කොහොමද? හරය දෙකෙන් ගුණ වෙලා. එහෙනම් අපි ලවයත් දෙකෙන් ගුණ කරමු. එවිට තුල්‍ය භාග ලෙස 4y වලින් 2 ලැබෙනවා. දැන් අපි සමස්ත ප්‍රකාශනය ගැන අවධානය යොමු කරමු. 4y වලින් 7 එකතු කිරීම 4y වලින් 2. හරය සමාන නිසා ලවය අපට එකතු කරන්න පුළුවන්. 4y වලින් 9. ඔබේ පිළිතුර ලැබිලා තියෙනවද බලන්න ඒ ආකාරයට. අපි දැන් පස්වන ගැටලුවට යමුමු. 2y වර්ගය එකතු කිරීම 7ab එකතු කිරීම 6b වර්ගය සාධක සොයන්න. මෙයත් කුමන ආකාරයේද බලන්න. මෙය ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක ලබා ගන්න ආකාරය අපි පුනරීක්ෂණ පත්‍රිකා 73 සවිස්තරව කතා කරානේ. දැන් මෙම ගැටලුවේ පිළිතුර ලැබෙන්නේ කොහොමද කියලා බලමු. 2y වර්ගය එකතු කිරීම 7ab එකතු කිරීම 6b වර්ගය. පළමු පදයත් තුන්වන පදයත් ගුණකොට ලියාගත්තාම අපට ලැබෙනවා 12a වර්ගය b වර්ගය කියලා. දැන් 12a වර්ගය b වර්ගයේ සාධක අපි ලබා ගන්න ඕනේ මැද පදේ ලැබෙන ලෙස. කුමක්ද සාධක දෙක? 3ab හා 4ab. දැන් අපි 3ab හා 4ab 7ab වෙනුවට ආදේශ කරමු. එවිට ලැබෙන පිළිතුර බලන්න. 2a වර්ගය එකතු කිරීම 3ab එකතු කිරීම 4ab එකතු කිරීම 6b වර්ගය. දැන් පද දෙක දෙක සලකා පොදු ගුණාකාර ලියමු. පොදු සාධකයක් ඉවත් කරගමු. 2a එකතු කිරීම 3ab වර්ගයේ පොදු සාධකය කුමක්ද? a. a විතර ගන්න. එවිට පිළිතුර ලැබෙන්නේ ඉතිරි සාධකයේ හැටියට ලියන්න 2a එකතු කිරීම 3ab කියලා. දැන් 4ab හා 6ab වල පොදු ගුණාකාරය පොදු සාධකයේ මොකක්ද කියලා බලන්න. 2ab. එවිට ලැබෙන පිළිතුර 2ab විතර ගත්තාම 2a එකතු කිරීම 3ab කියලා. දැන් සමස්ත පේළිය දිහාම අවධානය යොමු කරන්න. a වරහන් 2a එකතු කිරීම 3ab එකතු කිරීම 2b වරහන් 2a එකතු කිරීම 3b ලෙස ඔබ ලියා ඇති. 2a එකතු කිරීම 3b පද දෙකේම තියෙන හින්දා එතනිනුත් පොදු සාධකයක් විතර ගන්න පුළුවන්. එවිට 2a එකතු කිරීම 3b විතර ගත්තාම ඉතිරි සාධක ලෙස a එකතු කිරීම 2b ලෙස ලැබෙලා ඇති. සමස්ත පිළිතුර ඔබට මේ ආකාරයට ලැබිලාද බලන්න. 2a එකතු කිරීම 3b වරහන් 2a එකතු කිරීම 2b වරහන් ලැබිලාද බලන්න. එසේනම් ඔබ සාර්ථකයි. දැන් අප 6 වෙනි ගැටලුව සඳහා යමු. x එකතු කිරීම 2y 11යි 2x අඩු කිරීම 2y 4 සමීකරණ යුගලයේ විසඳීමෙන් x යගේ සොයන්න. මේ කුමන ආකාරයේ ගැටලුවක්ද කියලා ඔබට මතකද? මේ සමගාමී සමීකරණ යුගල ගැටලුවක්. සමගාමී සමීකරණ යුගල ගැටලුවක් විසඳීමේදී අප මුලින්ම කරන්නේ එම සමීකරණ දෙක නම් කරන ගන්න එක. ඊට පස්සේ විචල්‍ය දෙකෙන් එක් විචල්‍යයක් ඉවත් කිරීමෙන් සරල සමීකරණයක් ගොඩනගා ගන්නවා. එම සරල සමීකරණයේ විචල්‍ය යගේ ලබාගත් පසු ඉතිරි සමීකරණයකට ආදේශ කරලා අනිත් විචල්‍ය යගේ ලබා ගන්නවා. ඒ ආකාරය ඔබට මතකයි නේද? ඔව්ද වේ පුතේ. දැන් එහෙනම් අපි විචල්‍ය දෙක දිහා බලමු. විචල්‍ය x හා y ලෙස තිබුණත් එහි සංගුණක පිළිබඳ අවබෝධය ඔබට තියෙන්න ඕනේ. විචල්‍යයක් ඉවත් කිරීමට නම් සංගුණක සමාන වෙන්න ඕනේ. මෙහි x සංගුණක 1 2 ලෙසත් y සංගුණකේ 2 ඍණ 2ත් ලෙසත් ලැබිලා තියෙනවා. එසේනම් ඉවත් කළ හැකි පහසුම විචල්‍ය y. ඇයි එහෙම කියන්නේ? සංගුණක සමාන y ගිනේ. දැන් y ඉවත් කිරීමට නම් ධන 2y හා ඍණ 2y ලෙස තියෙනවා. ලකුණු සමාන වුණොත් සමීකරණ අඩු කිරීමෙන්ද ලකුණු අසමාන නම් සමීකරණ එකතු කිරීමෙන්ද විචල්‍ය ඉවත් කරන්න පුළුවන් බව ඔබ දැනටමත් දන්නවා. එසේනම් දැන් පළමු සමීකරණය හා දෙවන සමීකරණය එකතු කරමු. ඔබට මෙලෙස ලැබී තිබෙනවාද බලන්න. x එකතු කිරීම 2y එකතු කිරීම 2x අඩු කිරීම 2y සමානයි 11 එකතු කිරීම 4යි. දැන් අපිට වම්පස 2yට 2y සුළු වෙනවා. ධන 2y ඍණ 2y සුළු වෙලා පිළිතුර බිඳුවයි. xට 2x එකතු වෙනවා. එවිට 3x. දකුණු පස 11ට 4ක් එකතු කරොත් 15යි. 3x සමානයි 15යි. දැන් අපි දෙපැත්තම 3ෙන් බෙදමු. එවිට x යගේ 5යි. මෙම සමීකරණ විසඳීමෙන් x යගේ සමාපෙන් අහලා තියෙන්නේ. එතකොට x යගේ 5යි. නමුත් අපි y යගේත් හොයලා බලමු. x යගේ 1ට ආදේශ කරලා බලමු. x එකතු කිරීම 2y 11යි. xට 5 යදුවොත් 5 එකතු කිරීම 2y 11යි. 2y 11 අඩු කිරීම 5යි. 2y 6යි. 2y බෙදීම 2 සමානයි 6 බෙදීම 2යි. y යගේ 3යි. x යගේ 5ද y යගේ 3ද ලෙස ලැබෙනවා. දැන් x යගේ 5 හා y යගේ 3 අර සමීකරණ වලට ආදේශ කරලා බලන්න. ආදේශ කළොත් දෙපැත්ත සමාන වෙනවා නම් ඔබ ලබාගත් පිළිතුර සාර්ථකයි. බලමු පළමු සමීකරණය දිහා. x එකතු කිරීම 2y 11යි. xට 5ද y වෙනුවට 3ද යදුවොත් 3 වරක් 2 6යි. 6ට 5ක් එකතු කරොත් 11යි. පළමු සමීකරණය තෘප්ත කරනවා. ඒ කියන්නේ පළමු සමීකරණය තෘප්ත නම් දැන් අප දෙවන සමීකරණය කෙරෙහි යොමු වෙමු. දෙකයි එක්ස් අඩු කිරීම දෙකයි වයි සමානයි හතරයි. එක්ස් යගේ පහ නම් පස් වරක් දෙක දහයයි. වයි යගේ තුන නම් තුන් වරක් දෙක හයයි. එවිට පිළිතුර දහයෙන් හයක් අඩු වුණාම පිළිතුර හතරයි. එසේනම් දෙවන සමීකරණය තෘප්ත වෙනවා. ඒ කියන්නේ අපි සමීකරණ විසඳලා නිවැරදි. හැබැයි දුවේ පුතේ මෙම ගැටලුවේ නම් එක්ස් යගේ තමා හොයන්න තිබුණේ. එක්ස් යගේ පහක් ලෙස ඔබට ලැබුණානේ. දැන් අපි ඊළඟ ගැටලුව කරා යමු. හත් වන ගැටලුව. x වර්ගය අඩු කිරීම 5x සමානයි 0යි. මේ කොමද්ද ගැටලුව? ඔබට අවබෝධයක් තියෙනවද මේ ගැටලුව පිළිබඳව? මෙය වර්ගජ සමීකරණ ගැටලුවක්. අපි x වර්ගය අඩු කිරීම 5x සමානයි 0 ගැටලුවේ අපි පොදු සාධකයක් තියෙන ඉවතට අරන් බලමු. x ඉවතට ගැනීමෙන් ඉතිරි සාධක x අඩු කිරීම 5 සමානයි 0 ලෙස ලැබෙනවා. එවිට අපි ශුන්‍ය ගුණය භාවිත කරන්න පුළුවන්. මොකද්ද මේ ශුන්‍ය ගුණය කියන්නේ දුවේ පුතේ? සංඛ්‍යා දෙකක් ගුණ වෙලා ශුන්‍ය ලැබෙනවා නම්, එහෙම නැත්නම් 0 ලැබෙනවා නම් එක්කෝ එක අගයක් 0 වෙන්න ඕනේ. එසේ නැත්නම් අනිත් අගය 0 වෙන්න ඕනේ. මෙම ගැටලුවේ විදිහට x සමානයි 0 හෝ x අඩු කිරීම 5 සමානයි 0 හෝ විය යුතුයි. ඒ කියන්නේ පිළිතුර ලෙස x සමානයි 0 හෝ x සමානයි 5 ලෙස ඔබට ලැබිලා ඇති. බලන්න පිළිතුර නිවැරදිද කියලා. දැන් අපි 8 වෙනි ගැටලුවට යමුමු. 3x කුඩා හෝ සමානයි 3 අසමානතාවය විසඳා විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. දුවේ පුතේ සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන පිළිබඳව අසමානතාව විසඳීම පිළිබඳව අප මීට පෙරත් සාකච්ඡා කරලා තියෙනවා. බලන්න මතකද කියලා. අසමානතාවයක් වෙනස් වීමට නම් ඍණ ලකුණකින් ඇති සංඛ්‍යාවක් දෙපසම ගුණ කිරීම හෝ දෙපසින්ම බෙදීම සිදු කරන්න ඕනේ. බලමු මෙව ගැටලුවේ එම ආකාරයට ලැබෙයිද කියලා. 3x කුඩායි හෝ සමානයි 3යි. අපිට දෙපසම 3ෙන් බෙදන්න පුළුවන්. එවිට පිළිතුර x කුඩා හෝ සමාන 1යි. එසේනම් පිළිතුරු සංඛ්‍යා රේඛාවක දක්වමු. සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්න බලන්න. දැන් බලන්න එක තිබෙන ස්ථානට යන්න. එහි ලක්ෂයක් එක ස්ථානය ලක්ෂයට වඩා කුඩා බෝලයක් ලෙස අඳුරු කරන්න. මොකද මෙහි x සමානයි 1 හෝ කියා තිබෙනවා. දැන් කුඩා පැත්ත හැටියට සංඛ්‍යා රේඛාව වෙන්නේ එකට වඩා කුඩා පැත්ත කොයි පැත්තද? වම් පැත්තට එන්න එපේ. දැන් සංඛ්‍යා රේඛාව මත තද පැහැතින් වම් පැත්ත සලකුණු කරන්න. එවිට පිළිතුරු අඩංගු වෙන්නේ 1 බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ආදී පැත්ත. එවිට පිළිතුරු සාර්ථකයි. ඔබ මේ ආකාරයට 9 වන ගැටලුවට අපි දැන් යමු. මිනිසුන් 12 දෙනෙකු දින 10කදී නිම කරනු ලබන වැඩක් පස් කපන යන්ත්‍රයකින් පැය 8කදී නිම කරයි. පස් කපන යන්ත්‍රය පැයකදී කරන වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද? ආදරණීය දුවේ පුතේ, වර්තමානයේ අපි දන්නවා ඉස්සර මිනිසුන් කරපු වැඩ යන්ත්‍ර සූත්‍ර වලින් කරනවා. ඒත් වැඩ ප්‍රමාණය එකයි. දැන් බලන්න වැඩ ප්‍රමාණය කොහොමද කියලා. මේකේ වැඩෙහි ප්‍රමාණය අපිට ලැබෙන්න ඕනේ මිනිසුන් 12 දෙනෙක් දින 10කදී නිම කරපු වැඩක් මේ තියෙන්නේ. එසේනම් මිනිස්සු 12 ගුණ කිරීම දින 10. මිනිස් දින 120යි. යන්ත්‍රය පැයකදී කරන වැඩ ප්‍රමාණය හොයන්න. මෙම යන්ත්‍රය මෙම වැඩ ප්‍රමාණය පැය 8කදී නිම කරනවා නම් මිනිස් දින 120 පැය 8ෙන් බෙදන්න බලන්න. එවිට යන්ත්‍රය පැයකදී කරන වැඩ ප්‍රමාණය මිනිස් දින 15ක් ලෙස ඔබට ලැබිලා තිබෙනවාද? එසේනම් ඔබ සාර්ථකව පිළිතුරු සපයලා තියෙනවා. දැන් අපි 10 වන ගැටලුවට යමුමු. රුපියල් 500ක ණය මුදලක් සඳහා මාසයකට රුපියල් 5ක පොලී මුදලක් අය කරයි. වාර්ෂික පොලී අනුපාතිකය සොයන්න. දුවේ පුතේ, වාර්ෂික සුළු පොලී අනුපාතිකය කියන්නේ මොකද්ද? මතකද ඔබට? වාර්ෂික සුළු පොලී අනුපාතිකය සෙවීමේදී අපට වැදගත් වෙන කරුණු මොනවද? ගත් මුදල වැදගත් වෙනවා. ණයට ගත් මුදල ඊළඟට වර්ෂයකට අදාළ පොලිය වැදගත් වෙනවා. මේ දෙක දන්නවා නම් එහි ප්‍රතිශතයෙන් තමයි වාර්ෂික සුළු පොලී අනුපාතිකය ලබා ගන්නෙ. දැන් බලන්න ගත් මුදල කීයද? රුපියල් 500යි. නමුත් මාසයකට රුපියල් 5ක පොලි මුදලක් අය කරනවා. මාසයකට රුපියල් 5ක පොලි මුදලක් අය කරයි නම් ඔබ දැනගත යුතුයි වර්ෂයකට අය කරන පොලි මුදල කීයද? 5 ගුණ කිරීම 12. ඇයි ඒ? මාස 12ක් අවුරුද්දකට තියෙනවා. එසේනම් මාසයකට රුපියල් 5ක පොලි මුදලක් අය කරනවා නම් වර්ෂයකට අය කරන පොලි මුදල රුපියල් 60යි. දැන් අපි වාර්ෂික පොලි අනුපාතකේ හොමු බලන්න. හරයට 500 යොදා ලවයට 60 යොදා එය 100ට 100ෙන් ගුණ කරන්න. ඔබට ලැබෙනවා ඇති පිළිතුර 100ට 12ක් ලෙස. ආදරණීය දුවේ පුතේ, දැන් අද අපි සාකච්ඡා කරේ පුනරීක්ෂණ පත්‍රිකා අංක 73 හා 74. මම හිතනවා ඔබ මේ වන විට ඉතා හොඳින් මෙහි පිළිතුරු සපයලා පිළිතුරු සාකච්ඡාවට යොමු වෙලා හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් අපි තවත් දවසක ගුරු ගෙදරත් තුලින් හමුවෙමු. මේ කාලය තුල ඔබ ඉතා පරිස්සමින් නිවසට වී ගැටළු සිඳමින් පසු වෙන්න ඕනේ. එහෙනම් ඔබට සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.